ගරු කතානායකතුමනි, අපේ රටේ ගරු විපක්ෂ නායකතුමා දීර්ඝ වෙලාවක් ඉතාම වගකීමෙන් යුතුව කරුණු විස්සක ප්‍රකාශයක් කරා. මමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඉතා ඕනෑකමින් එතුමාට ගෞරවයක් ලෙස ඒ කතාව අසාගෙන සිටියා.
Order please, Honorable Veerasumana Veerasinghe will take the chair.
එතුමා කරුණු විස්සක් සඳහන් කළා. මට තිබෙන මේ කෙටි වෙලාව තුළ ඒ කරුණු විස්සටම අවශ්‍ය ශාස්ත්‍රීය පිළිතුරක් ලබා දීම සඳහා වෙලාවක් නැති නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ කරුණු විස්සටම ලිඛිතව මේ උත්තරයක් සහිත පුංචි පොත් පිටක් මුද්‍රණය කළා එතුමාට ගෞරවයක් ලෙස එය පිළිගන්නන්. එතෙක් එතුමා සඳහන් කරපු සමහර කරුණු කීපයක් පිළිබඳ පැහැදිලි කරන්න ඕනේ ගරු කතානායකතුමනි. ගරු ජනාධිපති අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මේ රට වැටිලා තියෙන දැවැන්තම අර්බුදය අපි කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ආර්ථිකයේ වර්ධන වේගය කඩාවැටීමේ පසුබෑමේ වේගය 6%ට ගිහිල්ලා තියෙන්නේ. නිදහසට පෙර කිසි දවසක ලෙසින් වෙලා නැහැ. මීට පෙර අවස්ථා දෙකකදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ වෙලා තියෙනවා. 2001දී ඍණ 1.4, 2020දී කොවිඩ් 19 වසංගතය නිසා 3.6. මේ සියල්ලගේ සමුච්චිත ප්‍රතිඵලය ලෙස මේ වර්ෂයේදී කවදාක්වත් නොවිරු පරිද්දෙන් ආර්ථිකය සියල්ල හැකිල්ලා තියෙනවා. ඒක හැමෝම පිළිගන්න සත්‍යයක්. උද්ධමනය මිල මට්ටම් ඉහළ යාම අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා. ජීවත්වීමේ අරගලය ඉතාම උග්‍ර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පොලි අනුපාතයේ ඉතිහාසයේ කවදාක්වත් නොවිරු පරිද්දෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ සියල්ල ඇති වෙලා තියෙන්නේ අපි කාටවත් විසඳ ගන්න බැරි මේ දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවෙච්ච රාජ්‍ය මූල්‍ය අර්බුදේ. මේ ගරු සභාවට තියෙන බලය අනුව මුදල් හැසිරවීම අපි කැමති වුණත් අකමැති වුණත් අපි හැමෝම වරද්දගෙන තියෙනවා. දීර්ඝ කාලෙක ඉඳන් රාජ්‍ය මූල්‍ය අර්බුදේ. ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මම කරුණු කීපයක් විතරක් කිව්වොත්, 2000 වසරේදී මේ රටේ වැටුප් බිල රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් බිලියන 90යි. රජයේ මුළු ආදායම එදා 2000දී බිලියන 211යි. වැටුප් ගෙව්වට පස්සේ ආදායමෙන් ඉතුරු වෙන අනිත් සියලුම කටයුතු සඳහා බිලියන 121ක් 2000දී. 2010දී රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් බිලියන 471යි. රජයේ ආදායම බිලියන 817යි. වැටුප් ගෙව්වට පස්සේ ආදායමෙන් ඉතුරු වෙනවා බිලියන 333ක්. 2020දී රජයේ වැටුප්පා විශ්‍රාම වැටුප් බිල 1050යි. රජයේ ආදායම 1367යි. වැටුප් ගෙව්වට පස්සේ ඉතුරු වෙන්නේ 317යි බිලියන. දැන් මේක ඉතාම වැදගත් ලෙස මේ ගරු සභාවේ අවධානයට යොමු විය යුත්තේ 2010දී. මීට අවුරුදු 12කට ඉස්සෙල්ලා රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසු ආණ්ඩුවේ මුළු ආදායමෙන් බිලියන 333ක් ඉතුරු වුණා අනිත් වැඩවලට. ඊට අවුරුදු 10කට පස්සේ 2020දී රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් ගෙව්වට පස්සේ ඉතුරු වෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණය බිලියන 317ක්. ඉතින් මේ නිසා සෑම වර්ෂයකදීම අපි කැමැති වුණත් අකමැති වුණත් ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දරන්න අවශ්‍ය කරන වියදම කිසිම ආණ්ඩුවකට සපයා ගන්න බැරි වුණා ලංකා ඉතිහාසයේ. මොන කවුරු මොන පක්ෂේ මොන ජගතාණ්ඩු කළත් සෑම වර්ෂයකදීම ඒ වර්ෂයට පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම අවුරුද්දකම පුනරාවර්තන ගිණුමේ තිඟයක් එනවා. ඊට පස්සේ ප්‍රාග්ධන වියදම් දැරුවට පස්සේ දැවැන්ත අයවැය පරතරයක් එනවා. අයවැය පරතරය පියෝගන්න කුමන නායකයා හිටියත් දේශයා විදේශී වසයෙන් නාය ගන්න. අපි මෙම දිගින් දිගට නාය අරම් පියවවා සෑම ආණ්ඩුවක් යටතෙන. එසේ නොකළ ආණ්ඩුවක් ලංකා වෙනෑ. පියෝල පසුගිය කාලය තුළදී ඉතා විශාල ලෙස වෙළඳපොලට හරා නැතුව වැඩි වැඩියෙන් ණය ගැනීම ගත්තාම වැඩිම ණය ගැනීමේ ඉතිහාසයේ උරුමකරුව තමයි විපක්ෂ නායකතුමාත් කැබිනට් මණ්ඩලයේ හිටපු පසුගිය රජය. දැන් එතකොට යාපාලන රජය යටතේ අපි දෙදෑදී සමස්ත රාජ්‍ය ණය ට්‍රිලියන 1.2යි 2010දී සමස්ත රාජ්‍ය ණය දේශීය විදේශීය ට්‍රිලියන 4.3යි 2020දී ට්‍රිලියන 15යි ට්‍රිලියනයක් කියන්නේ බිලියන 1000ක්. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාර ගන්න අවස්ථාවේදී මුළු නොපිය වූ ණය ප්‍රමාණය තිබුණේ ට්‍රිලියන 2යි ට්‍රිලියන බිලියන නම් 2222යි. අවුරුදු 10ක් එතුම රට ආණ්ඩු කළා විවිධ අභියෝගවලට මුහුණ දීලා. උතුරු නැගෙනහිර දැවැන්ත යුද්ධයක් තියෙද්දී, ලෝක ඛනිජ තෙල් අර්බුදයක් තියෙද්දී, ලෝක ආහාර අර්බුදයක් තියෙද්දී, ලෝක මූල්‍ය අර්බුදයක් තියෙද්දී එතුමා රට දශකයක් තුල ආණ්ඩු කරලා අවසාන වෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7යි. මහින්ද රාජපක්ෂ යුගයේ මුළු යුගයේ අවසන් වෙන තෙක්ම ණය බර වැඩි වෙලා තියෙන්නේ ට්‍රිලියන 5ක් පමණයි. 2019 ඉඳන් යාපාලන ආණ්ඩුව 2015 ඉඳන් 19ට අරන් තියෙනවා ට්‍රිලියන තව 6ක් වැඩිපුර අවුරුදු 5ට ට්‍රිලියන 13යි නොපිය වූ ණය ප්‍රමාණය. 2014ට බාර දෙනකොට 7යි. අපි ආපහු බාර ගන්නකොට ට්‍රිලියන 13යි. මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු 10ටම ජාතිය ණය බර වැඩි වෙලා තියෙන්නේ ට්‍රිලියන 5කින්. තමුන්නාසලගේ අවුරුදු 5ට ණය බර වැඩි වෙලා තියෙනවා ට්‍රිලියන 6කින්. මේක තමයි සංඛ්‍යාත්මක ඇත්ත. ඒක සංඛ්‍යාත්මක වශයෙන් පිළිගන්න ඕනේ. දැන් ට්‍රිලියන 17යි 2021. මේ ප්‍රධාන විශේෂත්වයේ වන්නේ විදේශ ණය. 2014 තිබුණේ ට්‍රිලියන 3යි. 2019 වෙනකොට තමුන්නාසෙලා ට්‍රිලියන 6ක් ගත්තා. ට්‍රිලියන 3ක් විදේශ ණය විතරක් වැඩි වුණා. ඒකේ ධර්මුතම තත්වය සඳහන් කළොත් අපි තමුන්නාසෙලාගේ කාල පරිච්ඡේදයේ තුලදී මෙහෙම ණය ගන්නකොට විශේෂ තත්වයක් වුණ හැම අවුරුද්දකදීම ආණ්ඩුව යන කාලවල පුරුදු වුණා ජාත්‍යන්තර මුදල් වෙළඳපොළට ගිහිල්ලා ගිනි පොලියට ස්වෛරිත්ත බැඳුම් කර නිකුත් කළා. සෑම වර්ෂයකම බිලියන 2-3ක් ගන්න පුරුදු වුණා. මහින්ද රාජපක්ෂ මුළු ආණ්ඩු කාලෙම සවරින් බොන්ඩ්ස් ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කළා අරන් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 6.5යි. තමුන්නාසෙලගේ අවුරුදු 5ට අරන් තියෙනවා බිලියන 12කට වඩා වැඩිය. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක ආණ්ඩුවක්. ඉතින් ඒ ආණ්ඩුව කාලේ වෙච්ච එක ඇති වෙලා ඔව් ඉතින් වෙනම මේවා තියෙන ඒවා හොයා බලන්න. මේවායේ තිබුණ තත්ත්වය හොයා බලන්න විධායක සභාවක් පිහිටලා ඉතාම සූක්ෂම ලෙස හොයා බලන්න විධාන නිකුත් කිරීමේ ජාතික වගකීමක් ඉෂ්ට කළා. ඉතින් එවැනි තත්ත්වයක් තුළදී ඇතිවුණේ අපිට දැන් 2019 ගත්ත ස්වෛරිත්ත බැඳුම් කර කල්පිරින්නේ 2029. ඉතින් ආණ්ඩුව කවුරු ගත්තත් 2029 වෙනකන් මේ බැඳුම් කරවලට අපි ගෙවන්න ඕනේ. ගෙවාගෙන ඉනකොට ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ඇත්තට සිද්ධ වෙච්ච සිද්ධි කීපයක් තිබුණා. එකක් එතුමා විදේශ ණය ගැනීම සම්පූර්ණයෙන් නතර කළා. එතකොට බිලියන 54ක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට විදේශ ණය. ඒක 50ට අඩු කළා. එතකොට 4ක් අඩු වුණා විදේශ ණය. එක ඇයි ණය ගත්තේ නැහැ. තිබුණ ණය ගෙව්වා. ගෙව්වහම හතරක් අඩු වුණා 54 50ට අඩු වුණා ඒ නෑ කියන්න පුළුවන් නම් කවුරු හරි සංඛ්‍යා දත්ත සහිතව කියන්න නෑ බඳුරුගුණ වන්දන කියන්නේ බොරු අඩු වුණ නෑ කියලා අඩු වුණා 54 50ට එතකොට අඩු වුණේ කීයද 14 සාමාන්‍ය සම්ප්‍රදායිකව තුන තුන අරගෙන හිටියනේ සවරින් බොන්සොලි ඒ ටික ගත්තේ නෑ ගත්තේ නැති වෙච්චාම 3+3 9යි එතන 9ක් ගත්තේ නෑ අතන 4ක් ගෙව්වා එතකොට 13යි සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණා වර්ෂයකට බිලියන 4ක් විතර පාස්කු ප්‍රහාරයෙන් පසු හා සංචාරක ව්‍යාපාරය කොයිඩ් 19 වසංගතයට ඇද වැටිලා වර්ෂයකට බිලියන 4 බැගින් අහිමි වුණා එතන 12යි මේ වගේ මහා විශාල හිරවීමක් ඇතිවීම නිසා අපිට ඉතිහාසයේ පළවෙනි වතාවට කියන්න සිද්ධ වුණා ගත්ත ණය තව දුරටත් ගෙවන්න බෑ සමහර ඒවා අර දැනු සමහර ණය ගෙවනවා ද්විපාර ස්ටික මූල්‍ය ආයතන වලින් ගත්ත විදේශ ණය අපි ගෙවනවා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණය ගෙවනවා ගෙවන්න නැතුව ඉන්නේ මේ බහුපාර්ශ්වික ණය ද්විපාර්ශ්වික සමහර රටවල වලින් ලබා ගත්ත ණය සංවර්ධන බැඳුම් කර වලින් ලබා ගත්ත ණය යන අධිය ගෙවීම පිළිබඳ ඉර වෙලා තියෙනවා
ගරු සභාපතිතුමනි අප්‍රේල් මාස 12 වෙනිදානේ මහ බැංකුව අධිපතිතුමා මේ තීරණය ගන්නේ. ඒතර අපි කොහොමත් ඔබතුමා කියපු පරිදිම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත්තා අපි ණය ගෙවනවා. නමුත් අනිත් ණය මේ වෙනකොට අපි කොච්චර නොගෙවා තියෙනවද?
ඔව්. ඒ ටික ගැන
ගෙවා තියෙන ණයවල එකතුව කියන්න පුළුවන්ද ඔබතුමා?
බැ. කිසිසේත් කියන්න බෑ. මක් නිසාද යත් ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුව විසින් බලය පවරලා තියෙනවා මුදල් නීති පනතින් රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ඒ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් අපි අහලා ඔබතුමාගේ ඉල්ලීම මත ඒ සියලු දේ පිළිබඳ විස්තර ටිකක් ලබා දෙන්න. ඔව් පසුව පුළුවා. දැන් බෑ. ඒ නිසා එහෙම ලබා දෙන්න. එතකොට මේ අර්බුදය දැන් අර්බුදයේ මේක අපිට දැන් විශ්සඳ ගන්න බෑ. දැන් අපි ඇමරිකාන් ඩොලර් බිලියන 50කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. පිච් රේටින් මෝඩි වැනි ආයතන විසින් මෝඩි වැනි ආයතන අපිව ඩවුන් ග්‍රේඩ් කරලා තියෙනවා.
ගරු ඇමතුම අපිට තව විනාඩි දෙකක් කාලයක්
නෑ. මම මේකට විනාඩි 15ක් අපේ වෙලාවෙන් ගන්නවා. මොකද මේක පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි කිරීම 20කට ටික ලියලා දෙන්නම් කිව්වා.
මේ ආණ්ඩුපක් සංවිධායකතුමා හරහා දැනුම් දෙන්න දැන් ආදීප වේලාව අනුව විනාඩි 13
ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමා දැනුම් දීලා තියෙන මොකද සුසිල් ප්‍රේමජයන්තගේ ගැමතුමාගේ වේලාව ගන්න කියලා තියෙනවා.
විනාඩි 10ක් තියෙන එහෙනම්.
එතකොට මේ වෙලාවේදී අපිට මේක කරගන්න අපි සතුව දැනුමක් නැහැ. අපි සතුව දැනුමක් නැහැ. ඒක නිසා අපිට මේ වගේ අත්දැකීමක් ලැබලා නැහැ. ලැබලා නැති නිසා අපිට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද කියන එක පිළිබඳ කැබිනට් අනුමැතිය ඇතුව අපි ලෝකෙන් කැඳෙව්වා මේ තත්වෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් පළපුරුද්ද ඇති ආයතන ඉදිරිපත් වෙන්න කියලා. ඒ අනුව ලෝකයේ මෙවැනි දේ පිළිබඳ අත්දැකීම් ඇති ආයතන 28ක් ඉල්ලුම් කළා. මේ රට ගොඩගන්න ක්‍රමය කියන අය වෙනුවට ගොඩගන්න ක්‍රමය කියලා දෙන්න කැමැතියි කිව්වා 28 දෙනෙක්. එයින් 21 දෙනෙක් සුදුසුකම් ලැබුවා මේ පිළිබඳ සලකා බලන්න. එයිද කැබිනට් මණ්ඩලය ඒ සඳහා දැම්මා කවුද කියලා තෝරගන්න කැබිනට් සබ් කමිටියක්. ඒ කමිටියේ හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් ඇමතිතුමත් හිටියා. මහා බැංකුව අධිපතිතුමාලා හිටියා. ඊට පස්සේ මේ සියලු දෙන අවසානයේ තීන්දු කළා ඇමරිකානු ඩොලර් බිලියන ගාණක් යටතේ මේ සඳහා වඩා සුදුසු ප්‍රංශයේ ලසාඩ් සමාගම කියලා. ලංකා ආණ්ඩුව වෙනුවෙන් මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීමේ වගකීම ලෙසින් බාර දුන්නා. ඉතින් ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු ජනාධිපතිතුමා මේ ගරු සභාවට ඉතා පැහැදිලිව කිව්වා ලසාඩ් සමාගම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳ මේ ගරු සභාව සම්පූර්ණයෙන් දැනුවත් කරනවා, කැබිනට් මණ්ඩලය අපි දැනුවත් කරනවා කියලා. මොකද මේක අපි කාගේවත් පුද්ගලික දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ණයවගකීමක් ඉෂ්ට කරන්න බැරුව පැහැරලා තියෙන වෙලාවක දේශීය වශයෙන් උත්තර හොයාගන්න බැරි වෙලාවක ජාත්‍යන්තර වශයෙන් විශේෂඥ උත්තරයක් හොයාගෙන තියෙනවා. ලංකා ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න නැති වෙච්චම නඩු දානවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නඩු දාලා තියෙනවා. මේ අධිකරණමේ කාර්යය සඳහා අපිට ඒ සඳහා විශේෂඥ නීතිඥයෝ එහාට යවන්න නැති නිසා අපි ජාත්‍යන්තර මුදල් ගෙවලා ක්ලිපට් හාන්ස් කියලා සමාගමක් අරන් තියෙනවා. ක්ලිපට් හාන්ස් සමාගම එකෙනම් මුදල් මම හරියට දන්නේ නැහැ. මුදල් ගෙවන්න ඕනේ. මොකද මුදල් ගෙවන්න නැතුව කවුරුවත් විශේෂඥ සේවාවක් දෙන්නේ නැහැ නේ. අපි ඒ තරම් විශාල අමාරුවක ඉන්නේ. එතකොට ඒ தത്വයේ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද අන්තර්ජාතික ගණදෙනු පිළිබඳ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ගිනුම් තියන්නේ. එතුමා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නැතුව අපිටම ක්‍රමවේද තියෙනවා කියලා. මම මේ පිළිබඳ කෙටියෙන් කියවගෙන යන්නම්. අප කැමති වුණත් නැතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වයේ ලබාගත් දිනේ පටන් අද දක්වාම කාගේ කුමන ආණ්ඩුව රට පාලනය කළද අඩුවැඩි වශයෙන් මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කර ඇත. රටේ සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේලා පුළුල් බලතල සහිත ස්වාධීන මූල්‍ය අධිකාරිය වූ ශ්‍රී ලංකා මහ බැංකු පරිසරය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ පවත්වාගෙන යාමට සියලු පාසුකම් සලසා දී ඇත්තේ උක්ත බැඳීම නිසා වෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානී රුසියාව මහජන චීනය ජර්මනිය ජපානය ඉන්දියාව පකිස්තානය ශ්‍රී ලංකාව වැනි රටවල් පමණක් නොව අන්ත නොදියුණු අප්‍රිකානු රටවල්ද උතුරු කොරියාව සහ කිව්බාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ලබාගෙන මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරයි. දේශපාලන වශයෙන් මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් කවර ආකාරයක විරෝධාකල්පයන් දැක්වුවද දැඩි ප්‍රහාරාත්මක සටන් විධි ක්‍රමයන් භාවිතා කරනු ලැබුවද අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෑම රටකටම ගනුදෙනු කිරීමට සිදුවන්නේ මන්ද? මූල්‍ය අරමුදල සමග සියලු ගනුදෙනු අතහැර දමා සමාජිකත්වයෙන් ඉවත් විය නොහැක්කේ මන්ද? ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආර්ථික විද්‍යාව ඇතුළු විවිධ විෂයන් පිළිබඳ විද්වත් රැඩිකල් තරුණ ශිෂ්‍ය පරම්පරාව විසින් එයා සම්බන්ධ ප්‍රබුද්ධ සංවාදයක් ගොඩනැගීමට කටයුතු කරන්නේ නම් ඒ ජාතියේ ගෞරවය හිමි විය යුතු ව්‍යායාමයකි. මේ සටහනක් දෙන එක වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ප්‍රතිසංස්කරණය සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර බැංකුවේ වාර්ෂික රැසීම් වලට සහභාගි වීම වස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විකල්ප අධිපති වන මහා බැංකුවේ අධිපති වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ සංවර්ධනය පිළිබඳ මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය එන්.එම්. පෙරේරා සමග එක්විය. හේ ලන්ඩනයේ සහ නිව්යෝර්ක් වලද නිල සාකච්ඡා පැවැත්විය. 1974 සැප්තැම්බර් 14 වෙනි දින ලංකාවෙන් පිටත්ව ගිය හේ 1974 ඔක්තෝබර් 15 වෙනි දින ආපසු පැමිණියේ. ලංකාවේ වඩා කීර්තිමත් ලංකා සම සමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමත් මේ බැඳීම් යටතේ ගිහින් ලෙවෙලා සාකච්ඡා කරලා තියෙනවා. 1974 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන කුමක්දෙහි පරමාර්ථකාරයන් කවරේද? ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නීතිමය බැඳීම් ඇති කරගත් ආකාරයේ කවරේද? ඒ සඳහා අදාළ වූ අනපනත් කවරේද? මූල්‍ය අරමුදල සමග විශේෂිත කිවිසුමට එළඹෙන්නේ මන්ද? යහපාලන රජයා මූල්‍ය අරමුදල සමග අස්සන් තිබූ අධ්‍යතන කිවිසුම කුමක්ද? එහි 2016 කිවිසුම මගින් ලංකාවේ ආණ්ඩුවට විලංගු දමා ඇද්ද යනාදී කරුණු කාරණා පිළිබඳ පාඨකයාට පුළුල් අවබෝධයක් ලබා දීමට හැකිවන අයුරින් මෙම කෘතිය සම්පාදිතය. මම මේ ගැන සුද්ධ සිංහලෙන් පොතක් ලියලා තියෙනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විලංගු කියලා. මම අනුර කුමාර දිසානායක මැතිතුමාටත් එහි පිටපත මුදල් වලට ලබාගෙන ගෙනහල්ලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, මේකේ තිබෙනවා ගරු විපක්ෂ නායකතුමා මතු කළා, අපි මේ වසන් කළා තියෙන අය ජනාධිපතිතුමා මේ ගිවිසුමක් පිළිබඳ ගිවිසුමක් අස්සන් කළා තියෙනවා කියලා. මම එතුමාට කියන්න සතුටුයි. මේ පිළිබඳව එතුමා කැබිනට් අමාත්‍යවරයෙක්ව සිටියේදී ශ්‍රී ලංකාවේ දීර්ඝ කරනු ලැබූ අරමුදල් පාසුකම් සම්බන්ධව පස්වන සමීක්ෂණයේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹේ. 1919 පෙබරවාරි 28 මේ ප්‍රකාශයේ දක්වා ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර ඒවා අවශ්‍යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් නියෝජනය නොකරයි. මෙයින් සිදු කර ඇති සොයා ගැනීම මත කළමනාකාරීත්වයේ අනුමැතියට යටත්ව සාකච්ඡා කොට තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීම පිණිස කාර්ය මණ්ඩලයේ විසින් පිළියෙල කරනු ලැබේ. ඊට සඳහන් වැදගත් සමාජ සංවර්ධන අභිමතාර්ථ සඳහා අවකාශ ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ රාජ්‍ය මතය පාලට ගමන් කිරීමේ මාවතක් වෙතට යොමු කරවීම සඳහා අප අය පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ රාජ්‍ය සතු ව්‍යවසායන් සඳහා ප්‍රතිකර්ම අවශ්‍ය වේ. විදේශ විනිමය සංචිත ස්වාරක්ෂිත නැවත ගොඩනැගීම විචක්ෂණ සීලී ප්‍රතිපත්ති මිශ්‍රණයක විනිමය අනුපාත නම්‍යතාවේ ආධාර ඇතුව වෙළඳපොළ විශ්වාසය වෙළඳපොළ ගැටුම් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා උත්සාහයන් දැරීම ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව තුළ දිගුකල් පවත්නා අන්තර්ගත වෘද්ධියක් සඳහා ආයතන ශක්තිමත් කිරීමෙන් හා ව්‍යුහගත ප්‍රතිසංස්කරණ මගින් පදනමක් දැමිය හැකි වේ. මනුවල ගෝර්ටික්ගේ ප්‍රධානත්වයෙන් මනුවෙල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ කණ්ඩායමක් 1919 පෙබරවාරි මාස 14 සිට 28 දක්වා කාලය තුළ කොළඹට පැමිණි අතර ඊට හේතු වූයේ තුන් වසරක දීර්ඝ කරන ලද අරමුසල් පාසුවකට වැඩපිළිවෙලකට ආධාර කළ ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව පස්වෙන සමීක්ෂණේ සංඛ්‍යා නැවත ආරම්භ කිරීම සඳහාය. පැමිණ අවපාතයේදී ගෝර්වේ මෙනවිය පාත සඳහන් ප්‍රකාශය කරන ලදී. 2018 වර්ෂයේ යාපාන රජය පැවති තමුන්වහන්සේලාගේ යුගයේ දේශපාලන කැළඹිලි හා ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසිමකට පත්කිරීම පිළිබඳ ගනු ලැබූ උත්සාහයන් පිළිබඳ කණ්ඩායමේ ප්‍රශංසාව පළ කරමින් සිටී. පස්වන සමීක්ෂණය පිළිබඳ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලංකා බලධාරීන් සමග කණ්ඩායම අවබෝධයක් ඇති කර ගනු ලැබූ අතර එයට අතිරේක වශයෙන් පාසුකම් වර්ෂයකට මුදා ඇරීමේදී සමාන ලෙස මේ කාලය තුළ පැතිරී යන පරිදි අනුග්‍රහක් කාලයක් ලබා දීමට කණ්ඩායම එකඟතාවයේ පත්විය. සැලසුම් කරන ලද පරිදි පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට යටත්ව EFF වැඩසටහනක් ආධාර සහිතව ශ්‍රී ලංකාවේ ඉල්ලීම 2019 වර්ෂයේ මැයි මාසයේදී සම්පූර්ණ කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් සැලකිල්ලට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේක තව දිගට තියෙනවා. මම මේකේ අවසාන වාක්‍යය කියනවා.
තව විනාඩියක් කමන කාලයක් තියෙනවා.
මේ කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති කුමාරස්වාමි, වෙනත් රාජ්‍ය නිලධාරීන්ද, ව්‍යාපාරික ප්‍රජාවගේ නියෝජිතයන්ද, සිවිල් සමාජය ජාත්‍යන්තර හවුල්කරුවන්ද මුණ ගැසුණ ප්‍රවෘත්ති නිලධාරී ටින් යන් විද්‍යුත් තැපෑල තියෙනවා, දුරකථන අංකයේ තියෙනවා. ඒක නිසා මේවා මේ දේශපාලන වාසී සඳහා එක එක උදු ආවේගශීලී කතන්දර කීමෙන් ප්‍රයෝජනයක් නැහැ. රටක් වශයෙන් අපි මේ වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩීම සඳහා දේශපාලන මතිමතාන්තර වලින් තොරව ආර්ථික විද්‍යාත්මක හා ලෝක මූල්‍ය වෙළඳපොළ ක්‍රම හා ලෝක තත්ත්වය ගැන සැලකිල්ලට ගැන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට අපි එකඟතාවයක් ඇති කරගත්තේ නැත්නම් කවුරු කොහොම ආණ්ඩු කරන්න හැදුවත් අපිට කරන්න බැරි එක දෙයක් තියෙනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ විසින් ලංකාව නිකුත් කරන ණයවර ලිපිය LC එක පිටරටින් බඩු ගේන්න පිළිගත්තේ නැත්නම් එදාට අපිට තෙල් කඳුරක්වත් ගේන්න බෑ. එදාට අපිට එක බෙහෙත් පෙත්තක්වත් ගේන්න බෑ. එදාට අපිට ගෑස් ගේන්න බෑ. එදාට අපිට කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ගේන්න බෑ. ඒක නිසා අපි මේ ගැටලුවේ ස්වභාවය පාර්ලිමේන්තුව විසින් තේරුම් ගත යුතුව තියෙනවා. අපිට අවශ්‍ය ආකාරයට අතින් නමලා ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයට බලහත්කාරය පාවිච්චි කළා කිසි දෙයක් කරන්න බෑ. ඒ සඳහා වෙන තාක්ෂණික දැනීම තියෙන විශේෂඥයන් යොදාගෙන මේ රට වැටිලා තියෙන තැනින් මූල්‍ය අර්බුදෙන්, ආර්ථික අර්බුදෙන්, විදේශ විනිමය අර්බුදෙන් ගොඩේම සඳහා ජනාධිපතිතුමත් මුදල් ඇමතිතුමා ඇතුළු මේ රජයේ දරන උත්සාහයට තමුන්නාසෙලාගේ සර්වපාර්ශ්වික සහයෝගය ලබා දීමට කාරුණික වෙන්න කියමින් මගේ වචන කිපේ මෙයින් සමාප්ත කරනවා.
ගෝමිස්තීගි හොන්ඩබල් කෝවින්දන් කරුණාකරන්
You have 8 minutes.
கௌரவ சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, உண்மையிலேயே இன்று 22வது அரசியலமைப்பின் சீர்திருத்தம் சம்பந்தமாக பேச வேண்டிய இந்த நேரத்திலே ஜனாதிபதி அவர்களின் உரை சம்பந்தமான ஒத்திவைப்பு பிரேரணையிலே பேசுகின்றோம். 22வது திருத்தச் சட்டம் இந்த சபையிலே வராமல் இருப்பதற்கு ஒரு சிலரின் விருப்பத்தை பூர்த்தி செய்யாத இந்த 22வது திருத்தச் சட்டம் இன்று வராமல் இருக்கின்றது. இதேபோல்தான் மாறி மாறி இந்த நாட்டை ஆண்ட அரசாங்கங்கள் தங்களது தேவைக்காக அரசியலமைப்பிலே மாற்றங்களை கொண்டு வருகின்றார்கள். இந்த அரசியலமைப்பில் 44 வருட காலத்திலே 2வது திருத்தச் சட்டம் ராஜதுரை முன்னாள் மட்டக்களப்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினரை அரசு தரப்பிற்கு எடுப்பதற்காக அவரது உறுப்புரிமையை பறிப்பதை தடுப்பதற்காக கொண்டுவரப்பட்ட சட்டமாக இருக்கின்றது. 3வது திருத்தச் சட்டம் 6 வருடங்கள் ஒரு ஜனாதிபதி ஆட்சியில் இருக்கலாம் என்ற சட்டத்தை மாற்றி அவரது ஆட்சி காலத்திலே 4 வருடங்களுக்கு அந்த தேர்தலை நடத்தலாம் என்பதற்காக கொண்டு வந்தீர்கள். 6வது திருத்தச் சட்டம் தமிழர் அப்போதைய தமிழர் விடுதலை கூட்டணியின் பாராளுமன்ற உறுப்பினர்களாக வந்தவர்களை இந்த சபையிலிருந்து துரத்துவதற்காக கொண்டு வந்த சட்டம். 13வது திருத்தச் சட்டம் இலங்கை இந்திய ஒப்பந்தத்தின் மூலமாக பிறப்பிக்கப்பட்ட குழந்தை. 18வது திருத்தச் சட்டம் மஹிந்த ராஜபக்ச அவர்களது அதிகாரத்தை பலப்படுத்த கொண்டு வந்த சட்டம். 19வது திருத்தம் ராஜபக்ச குடும்பத்தை மையப்படுத்தி அவர்களை அரசியலிருந்து ஒதுக்குவதற்காக கொண்டு வரப்பட்ட சட்டம். 20வது திருத்தச் சட்டம் மீண்டும் கோட்டபாயாவின் அதிகார வரிக்கு அதிகாரத்தை கொண்டு வருவதற்கான கொண்டு வரப்பட்ட சட்டம். ஆக மொத்தத்தில் இங்கு வருகின்ற திருத்தச் சட்டங்கள் எல்லாம் ஒரு சிலரது விருப்பங்களை அல்லது ஒரு சில கட்சிகளின் விருப்பங்களை நிறைவேற்றுவதற்காகத்தான் இந்த திருத்தச் சட்டங்கள் கொண்டு வரப்படுகின்றது. அதேபோல்தான் 22வது திருத்தச் சட்டமும் இந்த சபையிலே விவாதிக்கப்பட வேண்டிய இன்றைய காலகட்டங்களிலே ஒரு சிலரது விருப்பத்திற்கு மாறாக இந்த சட்டம் இங்கு கொண்டு வரப்படாமல் இருக்கின்றது. இந்த சட்ட திருத்தங்களிலே 13வது திருத்தச் சட்டம் ஒன்றுதான் இலங்கையில் ஒரு மக்களின் பிரச்சனைகளை தீர்ப்பதற்காக நாங்கள் அதை முற்று முழுதாக ஏற்றுக்கொள்ளாவிட்டாலும் ஒரு இந்த இனப்பிரச்சனையை தீர்ப்பதற்கான ஒரு ஆரம்ப புள்ளியாக கொண்டு வரப்பட்ட சட்டம் கூட இந்த நாட்டின் அரசுகளினாலே அந்த அரசியல் அமைப்பு மீறப்பட்டு கொண்டிருக்கின்றது. 13வது திருத்தச் சட்டத்திற்கு கொடுக்கப்பட்ட வழங்கப்பட்ட அதிகாரங்கள் கூட இன்று வரை வழங்கப்படாமல் இந்த மாறி மாறி ஆண்டு கொண்டிருக்கும் ஆட்சியாளர்களினால் அரசியலமைப்பு மீறப்படுகின்றது. இந்த வேளையிலே ஜனாதிபதி அவர்களின் உரை மீது சில கருத்துக்களை கூறலாம். ஜனாதிபதி அவர்களது நேற்றைய உரை நாட்டின் யதார்த்தத்தை பிரதிபலித்தது. இன மத மொழி பேதமின்றி, கட்சி அரசியல் பேதமின்றி நாடாக ஒன்றிணைய வேண்டுமென்ற அவரது உரையில் தொனித்துள்ளது. அதனை அப்பட்டமாக நாங்கள் ஏற்கின்றோம். ஆனால் எமது ஐயம், எமது ஒத்துழைப்பு உங்கள் காரியத்தை நிறைவேற்றுவதற்காக என்கின்ற கேள்வி எங்களை கேட்கின்றது. நாட்டில் தலைமை வைத்தவர்களில் நல்லவராக காட்டப்படக்கூடியவர் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே என்பதில் எனக்கு ஐயமில்லை. அவர் ஜனாதிபதியாக வந்தது தொடர்பில் பல விமர்சனங்கள் உண்டு. ஆனால் அவர் ஜனாதிபதியானது அரசியல் அமைப்பின் அடிப்படையிலே என்பதில் எனக்கு முரண்பாடு இல்லை. ஆனால் இன்றைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே ஒன்றை உணர வேண்டும். கடந்த கால தேர்தல் வரலாற்றை உணர வேண்டும். நல்லாட்சி என்று கூறிய அரசின் காலத்திலே நடந்த அரசியல் கோமாளித்தனத்தை உணர வேண்டும். கடந்த ஜனாதிபதி தேர்தல் காலங்களில் உங்களின் பக்கமேயும் தமிழர்கள் இருந்தார்கள். 2010 ஜனாதிபதி தேர்தல், 2015 ஜனாதிபதி தேர்தல், 2015 ஜனாதிபதி தேர்தல், இந்த நாட்டின் தற்போதைய ஜனாதிபதி இருந்த பக்கமே எங்களது தமிழ் மக்கள், தமிழ் பேசும் மக்கள் இருந்தார்கள். அது நாட்டை பிளவுபடுத்த அல்ல, நாட்டை சுபிட்சப்படுத்தவே. நல்லாட்சி காலத்தில் ஜனாதிபதியாக இருந்த மைத்திரிபால சிறிசேன செய்த செயலுக்காக அரசியல் ரீதியாகவும் சட்ட ரீதியாகவும் ஒத்துழைத்து உங்களை மீண்டும் பதவியில் அமர்த்தியதில் கூடுதல் பங்காற்றியவர்கள் தமிழ் தேசிய கூட்டமைப்பினரே. இந்த வரலாற்றை நீங்கள் இன்று மறக்கக்கூடாது. உங்களது கடந்த கால வரலாற்றின் துயரங்கள் இனிமேலும் தொடரக்கூடாது. எமது நாட்டின் புதிய அத்தியாயத்தை படைக்கக்கூடிய, எமது நாட்டின் சுபிட்சத்தை ஏற்படுத்தக்கூடிய, ஏன் உங்களது நீண்ட கால கனவு கூட இன்று நிறைவேறியுள்ளது. நிதானமாக செயற்படுங்கள். எமது நாட்டின் வரலாற்றில் போற்றப்பட வேண்டியவராக இருக்க வேண்டுமென்றால் இந்த நாட்டின் பொருளாதார பின்னடைவிற்கு முக்கியமான காரணமான எமது புரையோடி போயுள்ள இன பிரச்சினைக்கு எமது அரசியல் அபிலாஷைகளை பூர்த்தி செய்யக்கூடிய ஒரு தீர்வை தாருங்கள். இன்று ஐக்கிய நாடுகள் சபையில் இந்த நாட்டின் வெளிவிவகார அமைச்சர் அலி சப்ரி அவர்கள் வீரவசனங்கள் பேசிக் கொண்டிருக்கின்றார். இலங்கைக்கு எதிராக கொண்டு வரப்பட்ட இலங்கைக்கு எதிராக கொண்டு வரப்பட்ட பிரேரணைக்கு ஆதரவாக 7 நாடுகளே ஆதரவு தெரிவித்திருக்கின்றன. அந்த நாடுகள் எந்த நாடுகள்? சீனா, பாகிஸ்தான், வெனிசுலா போன்றவை. இந்த நாடுகளிலே ஜனநாயகம் இருக்கின்றதா என்பதை நீங்கள் சிந்தித்து பார்க்க வேண்டும். எதிர்த்த நாடுகளை பாருங்கள். அமெரிக்கா, பிரித்தானியா, ஜெர்மனி, பிரான்ஸ், நெதர்லாந்து, லக்சம்பர்க் போன்ற நாடுகள். இந்த நாடுகளிலே ஜனநாயகம் இருக்கின்றது. அந்த நாடுகளிலே பல்மொழி பேசுகின்ற பல இன மத மக்கள் வாழ்கின்றார்கள். அந்த மக்களுக்கான அதிகாரங்கள் பரவலாக்கப்பட்டிருக்கின்றது. அந்த நாடுகள் முன்னேறி கொண்டு வருகின்றன, பொருளாதார ரீதியாக, அரசியல் ரீதியாக. ஆனால் அதே போன்று இந்த நாடு முன்னேற வேண்டுமானால் உங்களிடையே நல்லெண்ணம் உருவாக வேண்டும். நடுநிலை வைத்த நாடுகள் என்ன சொல்கின்றது? இந்தியாவை பின்பற்றிய நாடுகள் என்ன சொல்கின்றது? இந்தியா என்ன சொல்லிக் கொண்டிருக்கின்றது? 13வது திருத்த சட்டத்தை முழு அதிகாரத்துடன், அதிகார பரவலாக்கலுடன் நிறைவேற்றுங்கள், மாகாண சபை தேர்தலை நடத்துங்கள் என்று கூறிக்கொண்டிருக்கின்றார்கள். மாகாண சபை தேர்தல்கள் நடக்காமல் மாகாணங்களிலே அதிகாரம் இல்லாமல் இருக்கின்றார்கள். இந்த நாட்டிலே தொல்பொருள் திணைக்களம் ஒன்று இருக்கின்றது. அது முற்று முழுதாக மதவாதம் பிடிச்சதாக, இனவாதம் பிடிச்சதாக இருக்கின்றது. கடந்த கால ஆட்சியிலே, கோட்டபாய ஆட்சியிலே அந்த தொல்பொருள் திணைக்களத்தின் செயலணி ஒன்றை கிழக்கு மாகாணத்திலே உருவாக்கி இருக்கின்றீர்கள். இன்று என்ன நடைபெற்றுக் கொண்டிருக்கின்றது? இந்த தொல்பொருள் திணைக்களத்தின் ஊடாக வடக்கு கிழக்கிலே இருக்கும் எங்களது இந்து சின்னங்கள், இந்து பாரம்பரிய புராதன சின்னங்கள் அழிக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. ஆனால் இங்கு பேசிக் கொண்டிருக்கும் முன்னாள் அமைச்சர்கள் நல்லிணக்கத்தை பற்றி பேசுகின்றார்கள். தமிழர்களுக்கு ரத்தம் கொடுத்ததாக கடந்த பாராளுமன்றத்திலும், பாராளுமன்ற அமர்விலும் முன்னாள் அமைச்சர் கூறியிருக்கின்றார். இவர் எத்தனை தமிழர்களின் இரத்தத்தை வழியில் எடுத்தவர் என்பது எங்களுக்கு தெரியும். ஆனால் தொல்பொருளுக்கு பொறுப்பான அமைச்சர் கூறுகின்றார், நீங்கள் பயப்பட வேண்டாம், நான் உறுதியளிக்கின்றேன், எதுவுமே நடக்காது என்று. ஆனால் இந்த தொல்பொருள் திணைக்களத்திற்கும் கோட்டபாய ராஜபக்ச அவர்களினால் வன்மையிட்டோம் பிளீஸ் அவர்களினால் உருவாக்கப்பட்ட தொல்பொருள் திணைக்களத்திற்கும் அவரினால் உருவாக்கப்பட்ட வியத்கமை என்கின்ற அமைப்பிற்கும் மிக நெருங்கிய தொடர்பு இருக்கின்றது. இந்த சரத் வீரசேகர் போன்றவர்கள் வியத்கம அமைப்பில் இருந்து கொண்டு சம்பந்தப்பட்ட அமைச்சருக்கே தெரியாமல் இந்த தொல்பொருள் திணைக்களத்துடன் தொடர்புகளை வைத்துக் கொண்டுதான் இந்த வேலைகளை செய்து கொண்டிருக்கின்றார்கள். கடந்த காலங்களிலே எங்களது உயிர்நீத்த உறவுகளை நாங்கள் நினைவு கூர்ந்த போது முடிக்கின்றேன். கோம்ரேட் விஜய் விமல் வீரவன்ச அவர்கள் பக்கத்திலே இருக்கின்றார். நான் போராடி கொண்டிருந்த காலத்திலே அவரும் போராடி கொண்டிருந்தவர். 88 காலகட்டங்களிலே அவர் போராடி போராடி கொண்டிருந்தவர். ஆனால் இன்று குலி பயங்கரவாதிகளை, திலீபனை, நினைவு கூறுபவர்களை அவர் அரெஸ்ட் பண்ண சொல்லி அறிக்கை விடுகின்றார். அவரது அறிக்கை இங்கே வந்திருக்கின்றது. ஆனால் அவரது தலைவர் ரோகண விஜயவீர அவர்கள் செத்திருக்கின்றார். அவருடன் கூட இருந்தவர்கள் எத்தனையோ பேர் சென்று செத்திருக்கின்றார்கள். அவர்களை இவர்கள் நினைவு கூர்ந்து கொண்டு தமிழ் ஈழத்திற்காக, விடுதலைக்காக போராடியவர்களை, நினைவு கூறுபவர்களை அரெஸ்ட் பண்ண சொல்லி இதே பாராளுமன்றத்திலே இருந்து கூறுகின்றார்கள். இந்த பாராளுமன்றத்திலே கேள்வி பதிலிலே ஒன்று வந்திருக்கின்றது. ரோகண விஜயவீர அவர்கள் 89ஆம் ஆண்டு டிசம்பர் மாதம் 12ஆம் தேதி பிடிபட்டதாகவும், 13ஆம் தேதி கொல்லப்பட்டதாகவும், அதற்கு விசாரணை யாரும் கேட்கவில்லை என்று தோழர் காம்ரேட் விமல் வீரவன்ச அவர்களிடம் நான் கேட்கின்றேன். அந்த கொலைக்கு நீங்கள் அப்போது ரோகண விஜயவீர நீதி கேட்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
அப்படி
கேம வேலா விவாதத்தை கரிமுத
ගරු
මුලස් මන්ත්‍රීතුමනි, ඊයේ දවසේ ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව ඉදිරිපත් කරපු යෝජනාවන් සම්බන්ධව විපක්ෂය විසින් ඉල්ලන ලද විවාදයට සහභාගී වීමටත්, ඒ වෙනුවෙන් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීම සම්බන්ධව සූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ විපක්ෂ නායකතුමා කරුණු 20ක් ගැන ඒ කරපු කතාවේදී ඉදිරිපත් කරපු ආර්ථිකය සම්බන්ධව සහ ආර්ථිකයේ ඉදිරි දැක්මත් එක්ක රට මේ වැටලා තිබෙන තත්ත්වෙන් ගොඩගත යුත්තේ කෙසේද, ඒ සම්බන්ධව අපි කියන රෝඩ් මැප් එකක්, එහෙම නැත්නම් වැඩපිළිවෙලක් ඉදිරි මාස කීපය සඳහා ඉදිරිපත් කරේ. ඒ වෙනුවෙන් විපක්ෂ නායක තමා විසින් ඔහුගේ අදහස් වෙනුවට ඔහු ඉදිරිපත් කරේ විකල්ප වැඩපිළිවෙලක් ගැන තමයි කතා කරේ. ඒකට පිළිතුරක් හැටියට මගේ මිත්‍ර කැබිනට් සහෝදර කරු අමාත්‍ය බන්දුල ගුණවාදන මැතිතුමා මහිතනවා තාමත්ම විද්‍යාත්මක පදනමක් තුළ ඉඳගෙන ඒ සම්බන්ධව විග්‍රහාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරා. මම ඒ විද්‍යාත්මක පැත්ත, එහෙම නැත්නම් ඒ ඉදිරිපත් කරපු කරුණු වලට පරිබාහිරව වර්තමානයේ ඇති වෙලා තියෙන සහ මේ ප්‍රශ්නය ඇතිවීමෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මේ රටේ දකින කෝණයකින් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි කල්පනා කරොත් මේ අවුරුදු 75ක නිදහස ලබාගෙන ඇතිවෙච්ච තත්ත්වයන් සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කරනවා. අවුරුදු 75ක් කාලයක් තුළ විවිධ දේශපාලන පක්ෂ මේ රට ඉදිරියට ගෙනිච්ච එකේ අඩුපාඩුවක් වරදක් හැටියටයි දකින්නේ. හැබැයි මම එතෙන්දී තාක් සරලව කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මොකද මගේ වර්තමාන ක්ෂේත්‍රයේ සම්බන්ධව ගත්තොත් අපේ මේ අවුරුදු 75 ඇතුළත ඇවිල්ලා තියෙන දුරගමන, ආපු ගමන් මාර්ගය ගැනත්, වෙලා තියෙන කරුණු ගැනත්, එයි අපි ලබාගත් ජයග්‍රහණයන් ගැනත් අපි පොඩ්ඩක් මතක් කළොත් හොඳයි කියලා මට හිතුණා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද විෂය භාර අමතිවරයා හැටියට 1995 වෙනකොට අපිට හැකියාවක් ලැබිලා තිබෙනවා. අපි කියනවා ලැප්‍රසි කියලා. ඒ වගේම එලිමිනේෂන් ඔෆ් පෝලියෝ 2014, මැලේරියා 2016, ෆයිලේරියා 2016, මීසල්ස් 2019, රුබෙල්ලා and congenital diseases 2020, elimination of child transmission of HIV and syphilis in 2020. අපි සෞඛ්‍යංශයෙන් ගත්තොත් මෙන්න මේ කරුණු සම්බන්ධව සාධනීය පැත්තක් අපට කතා කරන්නට පුළුවන්. ඒ වගේම මෙටර්නල් හෙල්ත් ගත්තොත් 1948 1700ක් ලක්ෂයකට 1700ක් ගැබනි මව්වරුන් මරණයට පත්වෙච්ච එක මේ මොහොත වෙනකොට ඒක ලක්ෂයකට 29කට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ළමා මරණ සම්බන්ධව ඉන්ෆන්ට් මෝටලිටි රේට් එක ගත්තොත් 1358ක් වෙච්ච ලක්ෂයකට ඒක අපි 6කට අඩු වෙලා තිබෙනවා. මේ වගේ අපේ 1950 අපේ ජීවිත ආයුෂ කාලය අපි ගණන් හදුවොත් තිබිලා තියෙන්නේ 52.23.
තාවටම පොඩි පොඩි පැහැදිලිකිරීමක් කරන්න කැමති. හැබැයි මේ ඔබතුමා ගැබිනි මරණය ගැන කිව්වා, ඒ වගේ ඉන්ට්‍රා මෝටරිටි ගැන කිව්වා. ඒ ජාතික මට්ටමෙන් නෙවෙයි පොදුශේෂ්ත්‍රය තියෙන්නේ. පොදුශේෂ්ත්‍රය ඉඳාම නරක තැනින් තියෙන්නේ. ඒක පොඩ බලා ගන්න. දූපතෙන් තුන දූපතයක් වගේ පොදුශේෂ්ත්‍රය තියෙනවා. පොදුශේෂ්ත්‍රේ ඉන්ට්‍රා මෝටරිටි වේවා, අර්ධයේ වේවා, ඔක්කේ වේවා,
බොහොම සූතේ ඔබතුමා කියන එක නිවැරදි, එක හරි. හැබැයි ඒත්තේ එයත් එදා තිබ්බ ප්‍රතිශතයට වැඩිය අඩුවම කර තියෙනවා. ඒක 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 සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තව ඉදිරියට ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ. මෙතෙන්දි මම සඳහන් කරන්න ඕනේ අපි ගත්ත එක තීන්දුවක් තමයි මේ පෞද්ගලිකකරණය කරපු වතුකරයේ පෞද්ගලිකකරණයත් එක්ක ඇතිවෙච්ච වතුකරයේ තිබ්බ ස්පිරිතාල ඒකේ තිබ්බ RMP එහෙම නැත්නම් රෙජිස්ටර්ඩ් මෙඩිකල් ඔෆිසර්ස්ලා ඒක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙනවා. මම දේශන අවධානය යොමු කරලා තියෙනවා. අපි නැවත වරක් පුළුවන් ද බලනවා. මොකද ප්‍රධාන ආරෝග්‍ය ශාලාවලට එන ගාණත් අඩු කරන්න පුළුවන්. අපි වතුකරයේ සාමාන්‍යයෙන් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් ඒ ආකාරයෙන් කරගත්තොත් ඒකේ ඇතිවෙච්ච අතුරු ඵලයක් හැටියට අපි දකින්නේ. අපි ඒක අවබෝධ කරගෙන තියෙනවා. ඒකට අවධානය යොමු කරමින් කටයුතු කරන්න. ඉතින් මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා. ඒ සෑම දක්තයකම සාධනීය වැඩපිළිවෙලක් සහ පිළිගත හැකි වර්ධනයක් අපේ අපි ලබලා තියෙනවා. හැබැයි ඒත් එක්කම පහුගිය කාලේ මම මේ අවස්ථාවේ කියන්නට ඕනේ ඇතිවෙච්ච කරුණු කීපයක් එක්ක මෑතකදී විශේෂයෙන්ම මම හිතනවා අපේ පොහොර ප්‍රශ්නේ සම්බන්ධව මේ රටේ විශාල පිරිසක් කෘෂිකර්මයත් එක්ක ගැට ගැහිලා ඉන්න ඒත් එක්ක ඇතිවෙච්ච යම්කිසි ආර්ථික අවපාතයකුත් එක්කාසු වෙලා ඇති වෙලා ආපු ප්‍රමාණය තුළ අවුරුදු ගාණක් තුළ ආපු වැඩපිළිවෙළවල් එක්ක ඇතිවෙච්ච යම් අවපාතයන් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් වෙච්ච වැඩපිළිවෙළවල් කීපයක් තමයි පහුගිය මාස කීපේ අපි සියලු දෙනාම අත්දැක්කේ. දැන් උදාහරණයට ගත්තොත් දැන් අපි දැක්ක මේ ආදරයේ අරගලයයි කියන එක. ආදරයේ අරගලය ගල් කැටයක්වත් අපේ නැහැයි කියන එක අනිත් පැත්තෙන් ගත්තොත් මේ රටේ ප්‍රධානම ආයතන වන ජනාධිපති ලේකම් කාර්යාල මුළු රටේම පරිපාලනය විනාශ වෙන තැනකට ගෙනා මේ රටේ අග්‍රාමාත්‍ය නිල නිවස කාර්යාලය අවසානයේ පාර්ලිමේන්තුව සඳහන් කරේ අපේ හිටපු මන්ත්‍රීවරේ තාමත්ම මම හිතනවා මන් දන්නේ මොන අවබෝධයකින් කිව්වද කියලා අවසාන වශයෙන් තියෙන ගුබ්බෑමත් අපි අල්ලමුයි කියලා ඔවුන් හුඟදෙනේ දියුරුන් දීලා තියෙනවා රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. එයින් මතුවෙච්ච මේ තාමත්ම කලහකාරී ඒ වගේම සංකීර්ණ තත්ත්වයක් එක්ක තමයි අද අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට හේතු කියන්න පුළුවන්, කණ්ඩායම් ගැන කතා කරන්න පුළුවන්, පුද්ගලයන් ගැන කතා කරන්නට පුළුවන්, වෙච්ච දේ අහවලාගේ වැරද්දෙන් කියන්න පුළුවන්, අහවලාගේ කාලය ගත්ත තීන්දුව නිසා කියන්න පුළුවන්, ඒකේ ආපු ප්‍රතිඵල කියන්න පුළුවන්. හැබැයි අපි මහජන නියෝජිතයන් හැටියට වගකීමක් අපිට බාර දීලා තියෙන්නේ දැන් ඒ අතීතයේ වෙච්ච කරුණු සම්බන්ධව හොයලා බලලා ඒකට අවශ්‍ය පියවර වල් ගැනීම පැත්තක තියලා ඒක ක්‍රියාත්මක වෙන අතරතුරේ අවශ්‍යතාවයක් තියෙනවා. වර්තමානයේ ඉදිරියට අපි මේ ප්‍රශ්නෙන් ගොඩෙන්නේ කොහොමද කියන එක අපේ අවධානයට ගත යුතුයි කියන එකයි මගේ අදහස. මොකද ඒකට හේතුවක් තියෙනවා. මෙරටේ මිලියන 22ක් කියන ජනතාව එක වෙලාවක කියනවා නම් කාරු හරි කණ්ඩායම මේ 225ම අවශ්‍ය නැහැයි කියලා. එමනම් විකල්පයක් තියෙන්නට ඕනේ. පහුගිය කාලේ සිද්ධ වුණේ එවැනි ප්‍රකාශයන් කරාට ඒ වෙනුවෙන් විකල්පයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ නැති නිසා තමයි ඉතාමත්ම අයාලේ ගිය මහා විනාශයක් මේ රටේ සිද්ධ වුණේ. කිසිම අරමුණක් තිබෙන්නේ නැහැ. කාරු හරි කියනවා නම් හිටපු ජනාධිපති වාපියලෙව්ව ඒක ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒ ජයග්‍රහණය නම් ඒක එහෙම ජයග්‍රහණයක් නම් ඔවුන්ගේ අරමුණම දේශපාලන විය යුතුමයි. දේශපාලනයෙන් තොරව අරමුණක් නෙමෙයි එහෙමනම් තිබ්බේ. ඒ කෙසේ වෙතත් වර්තමානයේ දැන් තියෙන තත්ත්වය තමයි අපි මේ අගාධය මේ වැටලා තියෙන ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. ඒකට අපි ඔක්කොම මම හිතන්නේ එක්කාසු වෙලා තීන්දුව තීරණ ගත යුතුයි. මේ ගේන වැඩපිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඊටත් වඩා මම හිතනවා සමහරක් ඒවා තියෙන්න පුළුවන්, සමහරක් අංශවල තියෙන්න පුළුවන්. කරුණාකරලා ඉදිරිපත් කරන්න. මම කැබිනට් මණ්ඩලයේ නියෝජිතයෙක් හැටියට අපි සියලු දෙනා මම හිතනවා එකග වෙයි. මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් අපි කුහක වෙන්නේ නැහැ. අපි දේශපාලනය පාට පක්ෂවල ගැටලා ඉන්නවයි කියන එකට කියන්න සූදානම් නැහැ. හැබැයි හොඳ දෙයක් තියෙනවා නම් ඒකට හොඳයි කියලා ඒ ක්‍රියාත්මක කරන්න මේ රටේ මිලියන 22ක් ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ මිලියන මේ රටේ බහුතරයක් ජනතාවට පාට පක්ෂ කියන එකද එපා වෙලා තියෙනවා. පාට පක්ෂවලට වඩා වැදගත් වෙන්නේ වැඩපිළිවෙල මොකක්ද? කවුද මේක කරන්න කියන එකත් වැදගත් නෑ. මේ කණ්ඩායමක් රටේ ජනතාවට පුළුවන් නම් සියලු දෙනාට එක්කාසු වෙලා තීන්දුව තීරණ ගන්න බොහොම හොඳයි. එහෙම බැරි හින්දා තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ. මේක මේ 225න් එක්කෙනෙක් අඩුම ගානේ ලක්ෂයකමාරක් ජනතාව නියෝජනය කරනවා. ඒ නියෝජනය කිරීමට තමයි ප්‍රජාතන්ත්‍රවාදීව ඒකපත් කරගන්න ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රමවේදය හොඳ නැත්නම් අවුරුදු 5කට පස්සෙත් වෙනස් කිරීමට හැකියාව තියෙනවා. හැබැයි ඒ අතරතුරේ කණ්ඩායමක් එක්කාසු වෙලා පුළුමුගුරු අරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරන දේශපාලන වශයෙන් පත් කරන කණ්ඩායම එළවෙලා අපි මේ බාරගත යුතුයි කියලා කාරු හරි කියනවා නම් මම හිතන්නේ ඒ විසඳුමට මේ 225ට නෙමෙයි මේ රටේ සාමාන්‍ය නීතිය ගරු කරන සාමාන්‍ය මේ රටේ බුද්ධිමත් මේ රට මේ විදිහට විය යුතු නැහැයි කියන කණ්ඩායම මම හිතන්නේ මතවාදයක් ඉදිරිපත් කරන්නට ඕනේ බොහොම ප්‍රබලව. මෙය එසේ විය නොහැකි නමුත් කළ හැකි ක්‍රමයක් එක්ක සියලු දෙනාකට එක්කාසු වෙලා අපි ආ යුතුයි කියලා.
කරු ඇමතුම තව විනාඩි දෙකක් කාලයක් හොඳයි.
තවද බලන්න කාරු හරි නැගිටලා කියනවනම් මේ රටේ විදේශ රැකියාවන් වල නියුතුලා ඉන්න කිසි කෙනෙක් මුදල් ලංකාවට එවන්න එපා කියලා. මොකද ලංකාවේ ඒ මුදල් නොවීම මුදල් නාවොත් අපිට අපට ආනයන කරන බඩු ගේන්න බැරි වුණොත් බඩගින්නේ මිනිස්සු මැරෙනකොට තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න බැරුව මිනිස්සු සියලු ආයතන කඩා වැටෙනකොට ඒක තුලින් දේශපාලනය කරන්න අදහස් කරනවා නම් එහි සාධාරණත්වය එහි වංක එහි තියෙන නිවැරදිභාවය කොතමද කියලා මම හිතන්නේ අපි ඔක්කොටම හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරය මේ රටේ විශාල ආදායමක් ලබන අපේ තියෙන පුංචි ආර්ථිකයට උදව්වක් වෙන්නේ විශාල වශයෙන්. ඒකට ප්‍රහාරයක් එල්ල කරනවා නම් ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හිතාමතාම කරනවා නම් මිනිහ කලන්ද මලකදන් උඩින් දේශපාලනය කළ යුතුයි කියලා හිතනවා නම් මම හිතනවා අපි සියලු දෙනාට එක්කාසු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ රටේ නිදහස් මතවාදයන් එක්ක ඒ ගමන යන වැඩපිළිවෙල මේ රටේ ජනතාවත් එක්ක අපි එකට එක්කාසු වෙලා කටයුතු කරමු. එහෙම නැත්නම් අපි ඔක්කොම කවදා හරි දවසක ආපහු හැරලා බලලා අපි මේ එල්ලිලා තිබ්බ මතවාදයත් එක්කම ඉඳලා අපේ රටේ මහා විනාශයක් අගාධයකට වෙනකොට අපි කවුරුත් එක පුරවැසියෙක්වත් එතනින් බේරෙන්නේ නැහැ. මේ පුරවැසියන් විසින් පත් කරන නියෝජිතයන් මේ සියලු දෙනා මේ පවට වග කියන්න වෙනවා. ඒක සමහරක් විට වර්තමානයේ අපි කාටවත් තේරෙන්නේ නැහැ. මොකද අපි පක්ෂ පාට වලට බෙදිලා, කණ්ඩායම් වලට බෙදිලා, ජාතීන් හැටියට බෙදිලා, කුල ගෝත්‍රණුව බෙදලා, ප්‍රදේශයන් හැටියට බෙදිලා ඒ බෙදීම තුල අපි ලබා ගන්නා පීඩනය අපි ගැන විශ්වාසය තියෙන මහ දවන්ත ජන සමාජයකට කරන ශාපයක් හැටියටයි මම දකින්නේ.
කතාව අවසන් කරන කරුණත්
ඒ නිසා මූලාශ්‍රණ ගරු මන්ත්‍රීතුමනි මම එක දෙයක් ඉල්ලා සිටිනවා. තාමත්ම මම හිතනවා මානි වැරදී කියලා. මේ මොහොත පොදු වැඩපිළිවෙකට ගොස් මේ රට මෙතනින් ගොඩ දාලා ඕනෑම කෙනෙකුට තමන්ගේ මතයන් එක්ක දේශපාලනය කරන්න අවස්ථාව ලබා දෙන්නයි කියන ඉල්ලීම මම කරනවා. අපි සියලු දෙනාකට එක්කාසු වෙලා අදහස් සියල්ලකට අරගෙන අපිට යන්න පුළුවන් ගමනක් තියෙන අවුරුද්දක් දෙකක් මාස හයක් කමක් නැහැ. අපි ඔක්කොම එක්කාසු වෙලා එතෙන් ගිහිල්ලා එතනින් පස්සේ තාමත්ම ගෞරවණීය ලෙස අපේ රටයි අපි හදපු එකට එක්කාසු වෙලා හදපු රටයි දැන් ඕන කෙනෙකුට මේ භුක්ති විඳලා නිවැරදි තැනකට ගෙනියන්නයි කියන තැනකට අපි ගෙනියමයි කියලා ඉල්ලා සිටින්න මම අතර යන
බොහොම ස්තුතියි. ගරු බුද්ධික පතිරණ මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා ඊයේ ඉදිරිපත් කරපු කතාව මුල් කරගෙනම තමයි අද මේ විවාදේ පැවැත්වෙන්නේ. හැබැයි අපි කවුරු කවුරුත් දන්නවා ඊයේ එන්න තිබුණේ මේක නෙවෙයි. එන්න තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ. අර අතිසාරට අමුඩයක් ගහනවා වගේ ඊයේ අදයි අද ගන්න මෙතන කතාවක් ඉදිරිපත් කළා. ඒ කතාව ගැන අපි විවාදයක් කරනවා. කමක් නැහැ, ඒකත් හොඳයි. මොකක් හරි නැති එක ඒක හරි කමක් නැහැ කියමුකෝ. ජනතාවට යහපතක් වෙනවනะ. හැබැයි එහෙම වෙනවද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් දෙකේ මේ කතාව බලපුවාම. නිසා මම ඉතා පැහැදිලිව කියන්න ඕන, ජනාධිපතිතුමාගේ කතාව බලපුවාම මේ කතාවේ කියලා තියෙන දේ බල මේ සභාව තුළ සමහරු විස්තර කරන්නේ බොහොම අයිසින් කරපු සුන්දර කේක් ගෙඩියක් විදියට. හැබැයි මේක ඇතුලේ නයි විස නැතුවම නෙවෙයි. දැන් මම ඉතා පැහැදිලිව සඳහන් කරන්නට උවමනයි, මේ තුල දීර්ඝ වශයෙන් සඳහන් නුනත් මේ තුල කතා නොකරත් එක පැත්තකින් අපේ රටේ අගම ජනාධිපතිතුමා කතාව තුල මුලින්ම සඳහන් කරන්නේ විවිධ ක්‍රමෝපායන්. එකක් අපේ රටේ ඩොලර් එළියට ඇදලා යන එක නවත්තන්, දෙවැනි එක වැඩි වැඩියෙන් ඩොලර් උත්පාදනය කරගන්න, ඒ කියන්නේ අපි ආනයන සීමා කරන්න, අපනයන ඉලනම්වා ගන්න. මේව ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ කතා අපි බොහෝ කාලයක් තිස්සේ අහලා තියෙනවා. මාස 60න් අලුත් රටක් හදන්න තමයි මිට කලින් කතා වුණේ. ඒ නිසා මම කියනවා, මම කාරණා තුනකින් විතර පෙන්වලා දෙන්නම්. මේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනි කාරණේ, දැන් මාස 11ක් ඇතුළත මේ රටේ විශ්‍රාම යන වයස අවුරුදු 60ද 65ද කියන සංවාදයක් ඇති වුණා. හැබැයි දැන් ඒක මුලින්ම 65 කිව්වා, ඒකට අද ඉස්සුවා බහුතරය. දැන් ඒ අය මත උස්සලා ආයේ මේක 60 කරනවා. මේක තමයි අවුරුදු 74ක් තිස්සේ මේ රටේ තිබුණු අලකලංචිය. අවුරුදු 60 65 සංවාදේ නෙමෙයි මම ඉන්නේ. මම මේක එක උදාහරණකින් ඒකේ පැහැදිලි කරනවා විශේෂඥ වෛද්‍යවරු. දැන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපති ඉල්ල ලස්සුනොත් රටින් පැනලා ගිහිල්ලා මොනවා හරි අලකලංචියක් වුණොත් මලොත් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අගමැතිට ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති කෙනෙක් පත් කරගන්න පුළුවන්, ඒ වෙනුවට මන්ත්‍රීවරු පත් වෙන්න පුළුවන්, මන්ත්‍රී කෙනෙක් නැති වුණොත් ඊළඟ මනාපලයිස්තුවෙන් එන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරු ඒ විදිහට හදන්න බෑ, බොයිලර් කුකුළු හදනවා වගේ. දැන් විශේෂඥ වෛද්‍යවරු විදියට පුහුණු වෙන අය අනිවාර්ය පුහුණුව සඳහා විදේශගත වීම පහුගිය අවුරුදු දෙක තුන තුළ ඇති වෙලා තියෙනවා. දැනටත් ඉන්නේ ලංකාවේ කාඩර් එකෙන් 40-45% විශේෂඥ වෛද්‍යවරු. සැලකියුතු පිරිසක් හෙට අනිද විශ්‍රාම යනවා. සමහර ශේෂවලට ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු නැති ගැටලුවක් ඇති වෙනවා. අනිත් පැත්තේ ළමා මන්ද පෝෂණය පිළිබඳව අපි මෙතන කතා කරා. ඉතින් මේ තත්ත්වය තුළ අවුරුදු 65 60 කරද්දී හෝ 60 65 කරද්දී හෝ නිශ්චිත සමහර ශේෂවලට අදාළව අපි කල්පනා කරන්න ඕනේ. මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ශේෂය තමයි මේකට ගන්න තියෙන හොඳම උදාහරණය. සමහර ශික්ෂණ රෝහල් වලට සමහර විෂයන්ට අදාළ විශේෂඥ වෛද්‍යවරු නැතිවීම අවදානමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨවල. පහුගිය කාලේ කොරෝනා සහ පශ්චාත් කොරෝනා තත්ත්වයත් එක්ක පාඨමාලාවල සිදුණු ප්‍රමාදයන් එක්ක හවුස් ඔෆිසර්ස්ලා නැත්තම් HOල පළවෙනි සායනික මේ සීමාවාසික පුහුණුවට එන වෛද්‍යවරුන්ගේ ප්‍රමාදයන් නැති වෙනවා. මේ තත්ත්වය තුළ සෞඛ්‍ය ශේෂයේ අවදානමක් ඇති වෙනවා. ඒ වගේම ලංකාවෙන් සමහර වෙලාවට විශාල වශයෙන් වෛද්‍යවරු සමුවර්ගනමින් රට යනවා. ඒකට මේ සියල්ලත් එක්ක මේ කතාවේ තියෙන ඔය පුරෝකතනයන් ඒ කියන ආකාරයටම සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ මම කියන්න ඕනේ. ඒ වගේම තමයි මම දෙවනි කාරණේ පෙන්ලා දෙන්න කැමතියි. 130ක් නොවැම්බර් පළවෙනිදා ඉඳලා 130ක ටැක්ස් එකක් එක්ස්පෝටර්ස් ටැක්ස් එක. දැන් මේක අපනයනයට එකතු වෙන ටැක්ස් එකක්. ඒතර මට තේරෙන්නේ නැහැ. වෙන රටවල් වල අපනයන කරුවාව දිරිගන්නවා. පර්මිට් එක දෙනවා. ඒ අයට ගුවන්තොටුපළේ යද්දි අර VVIP VIP වගේ CIP කියලා commercial important person කියලා එයාට සලකන gold card දෙනවා. හැබැයි අපේ රටේ ඒ අය මත 130ක බද්දක් පනවන්නේ නිකන් දුතුටන tax අය කරන ක්‍රියාවලියකට යනවා. මම හිතන්නේ මේ ක්‍රියාවලියත් එක්ක ඇතිවන ප්‍රශ්නේ. ඒ වගේම මම ඊට කලින් මේ සභාවේ පෙන්වලා දුන්නා අපේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව සියලු දත්ත ඇතුළත් කිරීමේ කටයුත්ත තවරන්නේ මැලේසියානු සමාගමකට. මේ රටේ ඩොලර එළියට අදලා දාන්නේ. ඒතර මේක ලන්ඩන් කොටස් වලඳ වලටත් සොෆ්ට්වෙයා හදන්නේ ලංකාවේ. ඒ උ ලංකාවේ අධිකරණ පද්ධතිය පරිගණකගත කිරීමේ වගකීම පවරනවා මැලේසියාවට. ඒ වගේම අර මත් වතුරු බෝතල් වල ස්ටිකර් ක්‍රමය. මේ ලංකාවේ රුපියල් කොලේ මුද්‍රණය කරන්නේ ලංකාවේ. සමහර වලට සමහර පිටරටවල වලට අවශ්‍ය මුදල් අපි මුද්‍රණය කරනවා ලංකාවේ සමාගම්. හැබැයි ඒ සමාගම් තත්තරට දාලා ඇලවංගු පාරවල් දාලා ස්ටිකර් මුද්‍රණය කරන එක අසාධු ලේඛනයේ ගියපු ඉන්දියන් සමාගමකට දීලා අපේ ඩොලර ටික ඉන්දියාවට යනවා. මේ වගේම දැන් අලුතෙන්ම සිද්ධ වෙලා තියෙන දේ තමයි මම ඉතා පැහැදිලිව කියන්න උගුණයි. දැන් මේකේ ඊළඟ පියවර අද වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. මූලාසනාරූප මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවේ හැඳුනුම්පත්වල දත්ත ඉන්දියාවට උරුම වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඩිජිටල් හැඳුනුම්පත, ඇඟිලි සලකුණු මෘදුකාංගය, ජාතික හැඳුනුම්පත් තොරතුරු ඩේටාබේස් මේ සියල්ල මේ ඉක්ට එකක් තියෙනවා. ඉක්ට එක තුළ ඒකට අදාළ ප්‍රාමාණික පිරිසක් ඉන්නවා. ඒ පිරිස සියලු දෙනා ඉඳිද්දී මෙහි වගකීම ආපහු ඉන්දියාවට ලබා දීම ඉතාම ඛේදජනක තත්ත්වයක්. ඒ වගේම
මම ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
ලක්ෂ්මන් කිරියල් ඇමතුමා කිව්වා තව විනාඩි දෙකක කාලයක් ලබා දෙනවා කියලා.
කාගෙන්ද අඩු කරලා දෙන්නේ කියලා
එක කරයි. එතකොට ඊළඟට මූලාසනාරූප මන්ත්‍රීතුමා ඉතාම නරක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ සතියක වගේ කාලයක් තුල WA මෙන්ඩිස් සහ සමාගම මහා බැංකු වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ලට අයිති සමාගමක් කියලා රටම දන්නවා. මේ සමාගම දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 532ක බදු ගෙවලා නැහැ. ඒකට අදාළ ලේඛනේ මම ඇමුණුන් එකලස සභාගත කරන්න කැමතියි. ඒතකොට දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් 48.46 ඇල ඉරක් 8 ඇල ඉරක් 21 යටතේ ලිපිගණු අංක 12.4471ට අදාළව 20.21 නඩුවක් පැවරුවා. එතකොට මේකෙදි මෙන්ඩිස් සමාගමට මේ මුදල් ගෙවන්න කියලා කිව්වා. ඒ අය කිව්වා කල්කුඩා ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් හදනවා. ඒක හදන්න සල්ලි ඕන, ඉන්පස්සේ ගෙවන්න කියලා. හැබැයි ගමේ මිනිහෙකුට එහෙම පුළුවන්ද කරන්න? ඉතින් ඒ නිසා දැන් ඊයේ පෙරේදා අන්තිමට ඇලෝසිය සොරුන්ට නැවතවරක් මේ බලපත්‍රය ලබා දෙනවා කිසිම හිරිකිත භාවකින් තොරව. ඊට පස්සේ ගරු අධිකරණයත් සුරාපද දෙපාර්තමේන්තුවත් නොමග යවලා ඒකට අදාළ ඇමුණුම් මගේ ගාව තියෙනවා. මගේ ඇමුණුම් දෙක විදිහට. ඒ වගේම ප්‍රොවිචුවල් ට්‍රෙසරිස් ආයතනයේට අර්ජුන ඇලෝසියස් ඇතුළු මේ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට මෙන්ඩිස් සමාගම එක එක්කෙනාට අයිති කියලා විවිධ කතා කිව්වට රුපියල් කෝටි 700කට දාලා අර බදු වලට අමතරව වෙනත් බදු පිළිබඳ චෝදනා තියෙනවා. මේ චෝදනා තියෙද්දි සාමාන්‍ය පුද්ගලෙක් ණයක් ගෙවන එක පැහැර හැරියොත් බැංකු ආයතන නීති රීති ඉතාමත්ම දැඩිව ක්‍රියාත්මක කරනවා. සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ බලපත්‍ර ගත්ති ගිය අවුරුදු වල ඔක්කොම ටැක්ස් ටික ගෙවලා තියෙනවද කියලා බලන්න. මේගොල්ලන්ට එහෙම නැතුව පැහැදිලිව මම පෙන්වන්න කැමතියි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ගාමිණී අධිකාරී මහත්මයා නිකුත් කරපු ලියවිල්ලක් මගේ ගාව තියෙනවා. ඒකේ තියෙනවා කොච්චර බදු ගෙවන්න තියෙනවද. එහෙම තියදී ඔන්න ඊයේ පෙරේද දෙනවා අර ආපෞසරයක් බලපත්‍රයක් මේ සති දෙකක් තුනක් ඇතුළත. එතකොට දැන් ආපෞසරයක් මේ රටේ නටන්නේ මේ ආණ්ඩු පක්ෂයම කියපු බැංකු හොරු. ඒ අයම තමයි දැන් ආපහු රජ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව දැන් මේ සුරාපද දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරිය මේ අයත් එක්කතු වෙලා ජනාධිපතිවරයා හරහා ආපහු සැරයක් සේවා දිගුවක් ලබා ගන්න. එහෙම නැත්නම් අර කොම්පැනි වල ගිහිල්ලා වැඩ කරන්න එකගතාවේ මත. මම මීට කලිනුත් පෙන්නුවා අර හොර සුරාව පිළිබඳ කාරණේදී මේ සමහරුන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ ඇමරිකාවේ, සමහරුන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔබතුමායි මායි
කොළඹ ඉඳලා මාතර යනවට වඩා පහසුවෙන් ඒගොල්ලෝ ලංකාවෙන් ඉඳලා ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට යනවා. මේ රාජ්‍ය නිලධාරීන් කොහෙ සල්ලිද? මේ දරුවෝ ඉගෙන ගන්න මේ සල්ලි කොහෙන්ද? මේ ඔක්කොම මේ කළු සල්ලි. ඉතින් ඒ නිසා අද වෙනකොට ඉතා පැහැදිලිව මේ විදිහට එකර වැට්ටකින් අපේ එකතු කරගත යුතු මුදල් එකතු කරගන්න නැතුව අපහරණය කරනවා. අනිත් පැත්තෙන් අපේ එකතු වෙන ස්වල්පයක් වූ ඩොලර් සංචිතයක් විවිධ ක්‍රමවේද ඔස්සේ ලංකාවෙන් එළියට යවන්න ක්‍රමයක් හදලා තියෙනවා. ක්‍රම හදමින් ඉන්නවා. එහෙම නැත්නම් ක්‍රම ක්‍රියාත්මක කරනවා. එහෙම කරන අතරේ බොරුවට නිකන් උඩින් අයිසින් තවලලා මල් දාලා වැඩ දාලා හැඩ දාපු කේක් ගෙඩියක් වගේ ඇතුලේ නයිස කවපු කේක් එකක් මේ 22 වෙනි සංශෝධනය ගෙන්න බැරුණාම මෙතන ගලන සභාවේ අත ඇරලා මේ රටේ ජනතාවට කිසිම යහපතක් පෙන්වන්නේ නැති ලියවිල්ලක් ගෙනල්ලා මේ කොඩංගුවක් දැම්මලා දවස් දෙකක් තිස්සේ මේ සභාවේ රටේ ජනතාවගේ කාලේ කනවා. සම මම ඉතා පැහැදිලිව කියනවා මේ මොහොත වෙනකොට රටේ විශාල වශයෙන් ඔබ ගියොත් ආගම නිගමන දෙපාර්තමේන්තුවට එතන බලන්න පුළුවන් තියෙන පොලිම උතුරු නැගෙනහිරින් පටන් ගත්තම දකුණ දක්වා ඔබ ගියොත් මාතර ගබඩවිදී හන්දියේ තියෙන ආගම නිගමන ප්‍රාදේශීය කාර්යාලයට බලන්න පුළුවන් ඉන්න පිරිස. ඒ නිසා විශාල වශයෙන් රට ගැන මේ අවිශ්වාසයක් ඉච්ඡා බංගත්තයක් තාරුණ්‍ය ඇතුළු සෑම ශේෂයකම ඇති වෙලා
තියෙනවා.
මම අවසාන වශයෙන් කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ලියකියවිලි අපි අහලා තිබුණා. අපිත් එකට වැඩ කරලා තිබුණා. ඒ කාලේ අපි දැක්කා කතාව සහ ක්‍රියාව අතර තියෙන පරස්පරතාවය. ඒ නිසා මේ ලියවිල්ලත් අර ඊයේ පෙරේදගෙන ආපු මිනි බජට් එක වගේම තවත් හුදු මිත්‍යා ප්‍රලාපයක් විතරයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.